ගරු සමන්ත විද්‍යාරත්න අමාත්‍යතුමා, ඔබතුමාට විනාඩි 13ක කාලයක් ලැබෙනවා.
ගරු මුලසුනෝබෝන මන්ත්‍රීතුමනි, අද විශේෂ යෝජනාවක් විපක්ෂ විසින් සභාවට ඉදිරිපත් කළා. රජයක් හැටියට අපේ රජය ආර්ථික කළමනාකරණය අතින් දුර්වල වෙලා තියෙනවා. සමාජ ප්‍රශ්න උග්‍ර වෙලා තියෙනවා. ඒක කළමනාකරණය කරගන්න බැරි වෙමින් තියෙනවා. දේශපාලන අර්බුදයක් නිර්මාණය වෙමින් තිබෙනවා. ඉදිරියේ එල්නිනෝ තත්ත්වයක් එනවා. ඒකට මුහුණ දෙන්න සරසුමක් නැහැ ආදී වශයෙන් කියපු යෝජනාවක් ඉදිරිපත් වුණා. මේ යෝජනාව බොහොම සද්භාවයෙන් රටේ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වුණා කියලා හිතුවොත් ඒක වැරදි කියලා මම හිතනවා. මොකද ඒ වගේ යෝජනාවක් ඉදිරිපත් වුණා නම් යෝජනාව කරපු පාර්ශ්වයේ යෝජනාව කරපු මන්ත්‍රීතුමත් නැහැ. අද මේ යෝජනාවට කතා කරන්න හිටු මහිතේ විපක්ෂ මන්ත්‍රීවරු කීප දෙනෙක් කතා කරෙත් නැහැ. එක දිගට මේ ආණ්ඩු පක්ෂයෙන් දැන් මම කතා කරන්නේ මේ පස්වෙනියට විපක්ෂෙන් කවුරුත් නැතු. ඒකත් අපි කනගාටු වෙනවා. එතකොට දැන් කළමනාකරණයක් නැහැ කියලා උගන්නන ඒ කණ්ඩායමට මේ යෝජනාව සම්බන්ධයෙන්වත් කළමනාකරණයක් තිබ්බද කියන ප්‍රශ්නේ තියෙනවා. එහෙනම් මම හිතනවා රටක් ජනතාවක් වෙනුවෙන් මේ උත්තරීතර කියන පාර්ලිමේන්තුවේ යෝජනාවක් දැම්මම ඊට සාධාරණයක් තියෙන්න ඕනේ කියලා. කොහොම නමුත් මේ යෝජනාවේ මම කියන්න කැමති ගරු මුලසුනෝබන මන්ත්‍රීතුමනි, අද එක පැත්තකින් මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ මෙතන ඉදිරිපත් වෙත කරුණුත් අනුව මේ රටේ පවතින අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවක් නොවේ නම් අද බලාගන්න තිබ්බා එහා පැත්තේ කණ්ඩායම් ආණ්ඩු කරා නම් අද කළමනාකරණේ කොහොමද කියලා. එහෙමනම් මට මැවිලා පේනවා ආපහු තෙල් පෝලිං, ගෑස් පෝලිං, පොහොර නැති ඒවා පඩිගෙවා ගන්න බැරි ඒවා ඔක්කොම පෙන්නුම් කරනවා. එහෙම වෙන්න හේතුව එකක් දිප්වා වගේ අර්බුදයක් පෙර තිබුණු ආණ්ඩුවට ඒ වගේ දැවැන්ත අර්බුදයක් ඇවිල්ලා තිබුණේ නැහැ. ස්වභාවික උපද්‍රවයක් ඇවිල්ලා තිබ්බේ නැහැ. ඒක මනාලෙස සැලකිය තුලස අපි කළමනාකරණේ කරගත්තා. ඒ වගේම දැන් මේ ජාත්‍යන්තර මට්ටමින් ඇතිලා තියෙන යුදමය තත්ත්වය ඒක සැලකිය යුතු මට්ටමින් කළමනාකරණය කරමින් තිබෙනවා. අර වගේ කණ්ඩායමක් ආණ්ඩු කරා නම් ඒක කළමනාකරණය කරන්න බැරි වෙන්නේ පෙර පරිදිම රටේ නීතියක් ප්‍රීතියක් නැතුව දැවැන්ත ඇමති මණ්ඩලයක් හදාගෙන දැවැන්ත සුරසැප විඳගෙන වංචා දූෂණ කරගෙන ගියාම ජනතා ප්‍රශ්න විසඳන්න බෑ. ඒවා ඉතිහාසයේ විසින් නිත්‍ය ලෙස ඔප්පු කරපු කාරණා. එහෙනම් මම හිතනවා මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ දැවැන්ත අපි මේ රජයේ අරගෙන දැන් අවුරුද්දයි මාස 8ක වගේ කාලයක් මේ ගෙවිමින් තිබෙන්නේ. ඒ ගත්තෙත් විශාල අර්බුදයක් මැද්දේ ඒ අරගෙන යනකොටත් අපිට දැවැන්ත අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. අවුරුදු 76ක් එතුමලා පාලනය කරපු කාලේ ආපු නැති ස්වභාවික විපතක් මම පෙර කිව්වා වගේ දික්ව ආවා. අපි ඒකට මුහුණ දුන්නා. ඒකට සල්ලි අච්චු ගැහුවෙත් නැහැ, ලෝකෙන් ණය ගත්තෙත් නැහැ. කෝටි 50,000ක් මෙතන ජනාධිපතිතුමාම ඇවිල්ලා කවදාවත් ඉතිහාසයේ ඒ වගේ පීඩාවට පත් වෙච්ච ජනතාවට නොබෙදපු ආකාරයට බෙදලා ඒ ප්‍රශ්න කළමනාකරණය කරනු ලැබුවා. දැන් ගල්ෆ් කලාපේ ආපු මේ යුදමේ තත්ත්වයත් එක්ක අර්බුදය ආපු වෙලාවේ කෝටි 10,000ක් වෙන් කරලා විදුලි බිල ජනතාවට බරක් නොවෙන්න අපි රජයෙන් සමහර ඒවා දාලා විදුලි ඒකක 180ට යටින් ඉන්න කිසි කෙනෙකුට විදුලි බිලක් වැඩි නොකර, ඒ වගේම තෙල් මිල වැඩි කරනකොට ඒකෙන් කොටසකුත් ආණ්ඩුව බාරගනිමින් පොහොර සානාධාර දෙවනි වටේකටත් සමහර ඒවාට දෙමින් ඒක කළමනාකරණය කරනු ලැබුවා. මම අහනවා මේ රටේ ජනතාවගෙන් මේ වෙලාවේ හිටියේ මේ ආණ්ඩුව නොවේ නම් මේ කට්ටිය මේක කොහොම කරයිද කියලා ඉතිහාසයට උත්තර දෙනවා. අනිත් පැත්තෙන් මේ යෝජනාව ඉදිරිපත් කරපු කබීර් හෂින් මන්ත්‍රීතුමා මේක ඉතිහාසයේ 2022 ජූලි 6 වෙනිදා හැන්සාඩ් එකේ එතුමා මේ වගේම ප්‍රශ්නයකට ඉදිරිපත් කරපු අදහසක් මම මෙතන මතු කරන්න කැමතියි. අද මෙතෙන්දී කබීර් හෂින් යෝජනාව කරපු මන්ත්‍රීතුමා කිව්වා ආණ්ඩුව දැන් IMF එකේ පදයට නටනවා, උඩපයින්නිකෝ පනිනවා කියලා එතුමා පැනලා ගියා. එතකොට එතුමා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විවේචනය කරා. ඒක එතුමා එදා මෙතන විවේචනය කරා. හැබැයි 2022 එතුමා එහෙම කතාවක් නෙමෙයි කියලා තියෙන්නේ. 2022 එතුමා කියලා තියෙනවා IMF එක ගැන ලංකාවේ අය අතර ලොකු බයක් තියෙනවා. ඒක යකෙක් භූතයෙක් කියලා මෙතන ඉන්න මන්ත්‍රීවරු කතා කරනවා. හැබැයි විකල්පයක් ගැන කියන්නේ නැහැ. IMF එක භූතයෙක් කියලා කියනවා නම් හිතනවා නම් විකල්පයක් කියන්නේ. ඉතිහාසය තුළ IMF එක මැදිහත් වුණු සමහර රටවල් සාර්ථක වෙලා තියෙනවා. සමහර රටවල් අසාර්ථක වෙලා තියෙනවා. හැබැයි ඒ IMF එක නිසා නොවේ. එහෙමයි කබීර් හෂීම් කියුවේ. දැන් අද මෙතන කියන්නේ වෙන කතාවක්. ඒ නිසා මේ අර්බුදය ගැන මම තවත් හැන්සාඩ් වාර්තාවක් ගත්තා. ඒ 2022 ජූලි 26 ඒකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ යෝජනාව ඉදිරිපත් කරපු පාර්ශ්වයේ හිටපු නායකතුමා. මෙන්න අර්බුදය. මෙන්න කළමනාකරණේ කතාව. මොකක්ද? ඖෂධ හිඟයට බලපා ඇත්තේ රට තුල ඇති ඩොලර් හිඟයයි. එහෙත් අපගේ ඉල්ලීම පරිදි ජාත්‍යන්තර සංවිධාන මෙන්ම අපගේ මිත්‍ර රාජ්‍යයන් විසින්ද අපට අවශ්‍ය ඩොලර් මිලියන 75ක් පමණ අත්‍යවශ්‍ය ඖෂධ සපයා දීමට මේ වෙනුවට එවීමට කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. සෞඛ්‍ය ශේෂ්ඨට අදාළ දේවල් වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 31ක පමණ ආධාර ලැබෙමින් තියෙනවා. බෙහෙත් ටික ගන්න බැරු කාලයක්. ඉන්දියාවේ යාචකයන් මම යාලට නිග්‍රහ කරනවා නෙවෙයි රටට ආධාර එකතු කරලා එව්වා. ඉතින් ඒවා තියෙනවා. ඒ කාලේ ඔබතුමාලට අමතකයි නම් මේ තියෙන පුවත්පත්වල පළවෙච්ච දේවල් තෙල් නැති විදුලිය නැති රටේ මිනිස්සු මේ තියෙන්නේ. ඔන්න අර්බුද තිබුණු විදිය මේ තියෙන්නේ. විදුලිය මාස 14කදී 100%කින් වැඩි කරලා ඔන්න අර්බුද කළමනාකරණය කරපු හැටි කළමනාකරණය උගන්වන්න ආපු කණ්ඩායමට මම කියන්නේ. පොහොර නැතිව යලකන්නේ ඉවරයි 2020-21 කාලේ. මේ තියෙන්නේ විදුලි බිලට විදුලි සර වදි විදුලිය ඒකක 30ට අඩු අයට වැඩි කිරීම 100%264යි. ඒකක 30ට අඩු අය අපි ඒකක 180ට අඩු අයට වැඩි කරේ නැහැ. මෙච්චර අර්බුදයක් ඇවිල්ලා. එහෙනම් ගරු සභාපතිතුමනි අපි මේවා හරියට තේරුම් ගන්න ඕනේ. මේක යහපත් අරමුණෙන් ගෙනාපු යෝජනාවක් නෙවෙයි කියලා මං කිව්වේ ඒකයි. අපි පිළිගන්නවා රටේ මේ මොහොතේ බඩු මිලවල යම් සමහර වගේ වැඩිකමක් තියෙනවා. තෙල් මිල වැඩි කරන්න උනා. ජනතා උද්ධමනයක් යම් මට්ටමකට රටේ තියෙනවා. අමාරුවක් තියෙනවා. ඒ අමාරුව ආවේ පෙර ඔබ ආණ්ඩු කරපු කාලේ වගේ නෙවෙයි. ඔබ ආණ්ඩු කරපු කාලේ ගැටලු ආවේ අභ්‍යන්තර ගැටලු. ඒ කියන්නේ කළමනාකරණයේ දෝෂෙන් ආපු ගැටලු. ආණ්ඩුවේ කළමනාකරණ දෝෂෙන් ආපු ගැටලු. හැබැයි මේ අපි මේක කරගෙන යනකොට ආපු ගැටලු අපි ඒක කළමනාකරණය කරගන්න ඕනේ. අපි ඒක පිළිගන්නවා. ස්වභාව ධර්මයා විසින් ගෙනාපු ගැටලුවක් තියෙනවා දිට්ටවා. ඒක ආණ්ඩුවේ දෝෂයක් නිසා නෙවෙයි. ගල්ෆ් කලාපයේ ඇතිවෙච්ච යුද්ධයක් තියෙනවා. ඒක ආණ්ඩුවේ දෝෂයක් නිසා නෙවෙයි. හැබැයි මේ රටට දෝෂ උපන්නේ ඒ ආණ්ඩු කාලේ. ණය අර්බුදයකට ගියේ කාගේ වරදින්ද? කොතනද කළමනාකරණය වැරදුනේ? ඉතින් ඒවා එතන හදාගත්තේ නැති හින්දා මේ රටේ ජනතාව දහ දුක් වින්දා. ඒකයි මං කියුවේ වැරදිලාවත් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් නොවන ආණ්ඩුවක් නම් මේ මොහොතේ තියෙන්නේ. මේ රටේ නැවත අරගල මිනිස්සු පාරේ පෝලිං වල මැරෙනවා. මතකද එහෙම මැරුණා? ගෑස් පිපිරුව මතකද? ත්‍රිවිල් ඇතුලේ මැරුණා මතකද? තෙල් ගහගන්න බැරුව. එහෙම යුගයක් තිබ්බා. එහෙනම් අපි පිළිගන්නවා මේ රටේ ජනතාවට යම් අමාරුවක් අපහසුාවක් තියෙනවා. මම හිතනවා මේ රටේ බුද්ධියක් තියෙන ජනතාව ඒක තේරුම් ගන්නවා. ලෝකේ ප්‍රශ්නයක් තියෙනකොට ගරු සභාපතිතුමනි අපට වඩා බලවත් සහ ආර්ථික වශයෙන් පොහොසත් රටවල් වලටත් මේ සමහර ගැටලු මෙතරම් කළමනාකරණය කරගන්න බැරි වෙලා තියෙනවා. ඒක අපි නිකම් මේ ආඩම්බරයට කියන කතාවක් නෙමෙයි. ලෝකේ කවුරුත් දන්නවා. ඉතින් ලෝකේ මේක පැසසුමටත් යම් විදියට ලක් වෙනවා. ඉතින් මේ විපක්ෂයට තියෙන රෝග මේ වගේ සුව කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අනිත් පැත්තෙන් මම කියන්න කැමති දැන් මේ ජාතිය ප්‍රශ්න අපේ රටේ දැන් මෙතුමල කියන ජාතිය දේවල් අපේ රටේ නැහැ. අනිත් එක දැන් මේ තියෙන මිල වැඩිවීම අරව මේව ආවේ මේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් නිසා නම් ඕස්ට්‍රේලියාවේ ඇමරිකාවෙත් ඇවිල්ලා තියෙන ඒ නිසාද මං අහන්නේ. ඒවා ජාත්‍යන්තර ප්‍රශ්න. ඉතින් ඔබතුමාලට මේවා නොතේරෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. අනිත් එක මෙයාලා මේ වගේ අර්බුදයක් එනවා නම් කැමති. ආයි මේ රට අර්බුදයට යනවා නම් කැමති. මොකද පටු දේශපාලන හැඟීම් තියෙන. බල ලෝභීත්වයේ තියෙන. එහෙනම් මේ රටේ සාධාරණ විදියට මේ ප්‍රශ්න කළමනාකරණය කරගන්නවා නම් ජනතාවට කියන්න ඕනේ ඇත්ත ලෝකේ ප්‍රශ්නයක් තියෙනවා. මේක අපි ඔක්කොම එක්කහොලා පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව මේවා කළමනාකරණය කරගත යුතුයි. එහෙනම් මෙන්න මේ අර පරිස්සමෙන් වැඩ කරමු. අන්න ඒ ටෝන් එකෙන් ආවා නම් මේක පොඩි සාධනීය යෝජනාවක්. මෙතන ආවේ එහෙම නෙවෙයි. අන්න එතන මම හිතනවා අපි තේරුම් ගත යුතුව තියෙනවා කියලා. දැන් අපේ යෝජනා විස්තර කරපු අපේ මන්ත්‍රීතුමත් පොහොර ප්‍රශ්නේ සම්බන්ධයෙන් කතා කරපු නිසා මගේ අමාත්‍යංශයටත් ඒ පොහොර ප්‍රශ්නේ අයිති නිසා මම කියන්න කැමති ගරු සභාපතිතුමනි අපි මේ 2026 යලකන්නේ ගත්තොත් අපට අවශ්‍ය යූරියා ගරු මන්ත්‍රීතුමා මෙට්‍රික් ටොන් ගත්තොත් 125,000ක් අවශ්‍යයි. දැන් අපි ගාව තොග තියෙනවා මෙට්‍රික් ටොන් 151,037ක් තියෙනවා. අවශ්‍ය 125,000යි වැඩියෙන් තියෙනවා. ඒ අතරේ අපි ඉදිරි කන්නටත් හිතලා අද නැවක් ආවා යූරියා මෙට්‍රික් ටොන් 17,000ක. හෙට නැවක් එනවා MOP මෙට්‍රික් ටොන් 18,000ක. ඉතින් පොහොර ප්‍රශ්නයක් එන්නේ නැහැ. හැබැයි අපි එකක් පිළිගන්නවා පොහොර වල මිල ඉහළ යාමක් වෙනවා. මොකද එහෙම යන්න හේතුව ලෝක වෙළඳ පොලේ පොහොර මිල ඉහළ ගිහින් තියෙනවා.
රක්ෂණ ගාස්තු නැව්වල ඉහළ ගිහිල්ලා තියෙනවා. නැව් ගාස්තු ඉහළ ගිහිල්ලා තියෙනවා. තෙල් වලටත් මේක බලපානවා. එහෙනම් ගරු සභාපතිතුමනි, මේ විදිහට මේ රටේ බඩු මිල තෙල් මිල වැඩි වෙන්නේ හේතුව ආණ්ඩුව මේ කැමැත්තෙන්ම කරන දේ නෙවෙයි. අපිට කළමනාකරණය කර ගැනීමදී එහෙම වැඩි කිරීමක් කරන්න වෙනවා. වෙනදට වැඩිය ආනයන වියදම වැඩි, අපනයන ආදායම අඩුයි. මේක සමපාත කරගන්න බැරි වුණොත්වත් ඊට වැඩිය ලොකු ආර්ථික අර්බුදයකට එනවා. ඒක අපි කරමින් තියෙනවා. එහෙනම් පහුගිය දවස්වල වාහන වලට අපි අධිභාරයක් පැනෙව්වෙත් මෙහෙම් පිටට යන ඩොලර් ප්‍රමාණය නවත්ත ගන්න. ඒක තමයි මම එතුමාට මතක් කරන්න කැමති. එහෙනම් තේ වලට ඔබතුමාලා ඇහුවා, තේ සම්බන්ධයෙන් ඔබතුමා විශේෂ ප්‍රශ්නයක් ඇහුවා. අපි වැවිලි කටයුතු අමාත්‍යාංශය හැටියට මේ 2026 අවුරුද්දේ තේ පොහොර සානාධාරය දෙන්න මිලියන 2000ක් වෙන් කළා. මෙසේ තේ පොහොර සානාධාරය දෙන්නේ QR කේතයක් මගින්. අපි QR කේතකින් මේ රටේ කුඩා තේවතු ගොවීන් 190,408කට පොහොර දීලා තියෙනවා. දීපු පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 27,400යි. අපිට පෙරමෙතුමලා ඉන්න කාලේ 2024 ගොවීන් 84,472කට තමයි පොහොර දීලා තියෙන්නේ. ඊට වඩා
ලක්ෂකටමනි තව විනාඩි දෙකක කාලයක් පමණයි තියෙන්නේ.
පොඩි වෙලාවක් දෙන්න ලක්ෂයකට වැඩි ප්‍රමාණයකට අපි පොහොර දීලා තියෙනවා. එනිසා අපි කියන්න කැමති අපි මේ ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් දේ කරනවා. ඒ වගේම මේ ලෝකයේ මේ යුදමේ තත්ත්වය ආවත් එක්කම ජනාධිපතිතුමා මේ ආසනයට ඇවිල්ලා කිව්වා තේවතු ගොවීන් වෙනුවෙන් නැවත පොහොර වටයක් දෙන්න මේ අර්බුදේ නිසා පොහොර මිල ඉල යන නිසා භාණ්ඩාගාරයෙන් මිලියන 2500ක් වෙන් කරා. මිලියන 2500ක් වෙන් කරා. ඒවා ඒකෙන් අපි මේ එන ජූලි මාසේ ඉඳන් හැම කුඩා තේවතු ගොවියන්ගේම අපි QR කෝඩ් කේතේ හරහා බැංකු ගිණුම් අංකය අරන් තිනවා. ඔවුන්ට හිමි මුදල අපි ඒ ගිණුමට දානවා. එඳා අපි දෙවනි වටේකට පොහොර දෙනවා. පොල් ගොවියන්ට, පොල් වගාකරුවන්ටත් දෙනවා, වී ගොවියන්ටත් දෙනවා. අපි එනකොට වී ගොවීන්ට පොහොර සානාධාරයේ තිබුණේ රුපියල් 15,000යි හෙක්ටයාරයකට. මෙවර මේ යුදමේ තත්ත්වයත් එක්ක 30,000 දක්වා වැඩි කරා. මං අහනවා මේක කළමනාකරණය කරලා නැද්ද? මිනිසුන්ට එන බර අඩු කරලා නැද්ද? අඩු කරලා තියෙනවා. ඉතින්ද මම හිතනවා ඒවා තේරුම් ගත යුතුයි කියලා. අනිත් එක ගරු සභාපතිතුමනි, ඊයේ මහ බැංකුවේ අධිපතිතුමා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සහ මහ බැංකුවේ කාර්යභාරය සම්බන්ධයෙන් මෙරටේ මූල්‍ය ප්‍රතිපත්තියන සම්බන්ධයෙන් මනා දේශනා මේ සම්මන්ත්‍රණයක් කළා. එතම හොඳින් පැහැදිලි කරා. විපක්ෂ නායකතුමා ඇවිල්ලා හිටියා. අජිත් පී පෙරේරා ඇමති මන්ත්‍රීතුමා ඇවිල්ලා හිටියා. ඉතින් විපක්ෂ නායකතුමා අද මොනවාද වැල් වටාරන් ටිකක් කිව්වා. ආර්ථික වැටීමක් ගැන කියන්න බෑ හිතුමට, ඒක අහන් ඉඳ බින්දා. එතම පැහැදිලිව කිව්වා ආර්ථික අර්බුදයක් වැටීමක් මේ ප්‍රශ්නයක් එන්නේ නැහැ. කළමනාකරණය කරමින් යන බව හොඳින් පැහැදිලි කරා. අනිත් පැත්තෙන් මම මතක් කරන්න කැමැති ගරු සභාපතිතුමනි, අපි මේක කළමනාකරණය කරනවා කියලා මම තේරුම් ගන්න මේ කියන්නේ. ලංකා ඉතිහාසයේ මුල් මාස 4 වසරේ වැඩිම අපනයන ආදායම උපය ගත්ත අවුරුද්ද මොකක්ද? ඒ මේ 2026 අවුරුද්ද. අපි අපනයන ආදායම ඩොලර් මිලියන 5,784ක් උපයගෙන තියෙනවා. අමාරු තත්ත්වයන් ඇතුලේ වුණත් අපි වාර්තා තබමින් මේක එකතු කරලා තියෙනවා. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ. ඒ වගේම අපි ගිය අවුරුද්දේ අපිට දැන් ඩොලර් බිලියන 6.8කට ආසන්න සංචිතයක් තියෙනවා. හැබැයි ගිය අවුරුද්දේ අපි ණය ගෙවලා තියෙනවා
රටක් හැටියට. කාලය අවසානයි ගරු අමාත්‍යතුමනි.
5149ක්. ගරු සභාපතිතුමනි විනාඩියක් දෙකක් මට දෙන්න, මම අවසන් කරන්න. එහෙනම් අපි මේක වර්ධනය කරගෙන තියෙනවා. එහෙනම් ආර්ථිකයක් ගොඩනගමින් යනවා සියලු දුෂ්කරතාවයන් මැද්දේ. ඒ වගේම මම කියන්න කැමති මේ රටේ ජනතාවට, අපේ ඉන්ධන වියදම අපිට ඉන්ධන පිටින් ගේන්න ආනයනය කරගන්න වෙනදට වැඩිය වියදමක් යනවා. මේ අප්‍රේල් මාසේ ඉන්ධන ආනයනය කිරීම වියදම රුපියල් 100.149.9කින් වර්ධනය වුණා. 100.149.9කින් වර්ධනය වුණා. ඒවා මේ රටේ ජනතාවට ටිකක් ජනතාවට බරක් දීලා ආණ්ඩුවක් කොටසක් බාරගත්තා. ඒ වගේම මම කැමති අර එල්නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කරා. මම දැක්කා අද ජනාධිපතිතුමා ජනාධිපති ලේකම් කාර්යාලයේ මේකට අදාළ නිලධාරීන් ගෙනල්ලා එල්නිනෝ තත්ත්වයට සූදානම් වෙනවා. මෙතුමලා යෝජනා දානවා, අපි එහෙ සූදානම් වෙනවා. ඊයේ මගේ අමාත්‍යාංශයේ මාත්වාඩි වෙලා අපි ගෙන්නුවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් කාලගුණ විද්‍යාඥයෙක් වෙච්ච ආචාර්ය රංජිත් පුණ්‍යවර්ධන මහත්තයා ගෙනල්ලා අපේ නිලධාරිත් එක්ක අපි සාකච්ඡා කරා. වැවිලි කටයුතු වල අපි කොහොමද මේකට සූදානම් වෙන්නේ කියලා. ආහාර සුරක්ෂිතතා කමිටුව කතා කරා. කෘෂිකර්ම අමාත්‍යාංශය කතා කරා. ඉඳ වෙනදා වගේ නෙවෙයි කල්ැතු සූදානම් වීම වෙනවා. එතුමලා කියපු විදියට මේ එල්නිනෝ තත්ත්වය මම රටේ ජනතාවට පණිවිඩයක් දෙන්න ඕනේ. අනවශ්‍ය බයක් ඔය සමාජ මාධ්‍ය යන විදියට හදාගන්න ඕනේ නැහැ. ඒකෙන් කියන්නේ මේක බලපෑමක් වෙන්නේ නැහැ කියලා නෙවෙයි, අවම බලපෑමක් වෙන්නේ කොහොමටත් මේ අවුරුද්දේ ඔක්තෝබර් නොවැම්බර් අතර වර්ෂාව වර්ධනය වෙයි කියලා මම දැක්කාද ජේෂ්ඨ කාලගුණ විද්‍යාඥ මලික් ප්‍රනාන්දු මහත්තයා කියලා තිබ්බා පුණ්‍යවර්ධන මහත්තයාත් ඒක ඊයේ තහවුරු කරා එහෙනම් අපි කියන්න කැමති මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ රටට හිතති බලවේග මොනවාද රටට මිතුරු බලවේග මොනවාද රටට හතුරු බලවේග මොනවාද කියලා තේරුම් ගන්න ඕනේ ඉතින් හතුරු බලවේග විවිධ මේ විදිහට කණ්ඩායම් කලබල වෙන්න හේතුවක් තියෙනවා ගරු සභාපතිතුමනි මොකද අපි මේ අවුරුද්දයි මාස 8කට ආණ්ඩුවක් හැටියට අවශ්‍ය ගන්න ඕනේ ගොඩක් අවශ්‍යගෙන ඉන්නේ හතුරු කියන්නේ මෙහෙම වංචාවට දූෂණයට එරෙහි වෙනකොට ඇවිස්සෙනවා පාතාලයට එරෙහි වෙනකොට ඇවිස්සෙනවා කුඩු ටික අල්ලනකොට ඇවිස්සෙනවා දූෂණයට එරෙහි වෙනකොට ඇවිස්සෙනවා එහෙනම් අපි ගොඩක් අවශ්‍යන් ඉන්නේ ඒ ඇවිස්සෙච්ච කණ්ඩායම් ඇතුලේ හොඳ මූණු පේන කට්ටියක් ඉන්නවා සමහරට ඒ කට්ටිය දේශපාලඥයෝ සුදු වෙනගත්ත සමහරට සමහර නිලධාරි සමහර අධිකරණේ කටයුතු කරන කට්ටිය වෙන්න පුළුවන් ආරක්ෂක අංශ වෙන්න පුළුවන් බුද්ධි අංශ වෙන්න පුළුවන් පූජ්‍ය පක්ෂ වෙන්න පුළුවන් අපි ගොඩාක් අවශ්‍යගෙන තියෙන්නේ ඒ ඇවිස්සෙච්ච ඔක්කොම එකට කල්ලි ගහලා ඉන්නේ ප්‍රහාරයක් ඉල්ල කරනවා එද මම මේ රටේ මිතුරු බලවේග වලින් ඉල්ලනවා මේව සම්බන්ධයෙන් තේරුම් ගන්න කියලා කොහොම වුණත් සත්‍යග්‍රහය අකණ්ඩව පවත්වනවා ගිහිල්ලා අකණ්ඩව පවත්වනවා කියලා ගිහිල්ලා ඛණ්ඩණය වුණා සත්‍යග්‍රහය ඛණ්ඩණය වුණා ඛණ්ඩණය වුණාද ඛණ්ඩ වෙනවා කියලා යන්න වුණාද කියලා තමයි මම අහන්නේ සත්‍යග්‍රහය ඛණ්ඩණය වුණාද නැත්තම් ඛණ්ඩ වෙනවා කියලා යන්න වුණාද කියලා තමයි මම අහන්නේ එහෙනම් මට කියන්න තියෙන්නේ මේකයි කොහොම වුණත් ගරු සභාපතිතුමනි මම අවසන් කරනවා මේ කරපු වැරදි වලට වංචා දූෂණ වලට මේ රටේ ජනතාවට ජනතාව පිට ආපහු ඉවත් කියන්න බෑ එවට අපි බලයට ආවේ ඒවට සාධාරණ ඉෂ්ට කරනවා කියලා. එඳා ධම්මපදයේ තියෙන ඔබතුමා හොඳින්ම දන්නවා. මනෝ පුබ්බං ගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමියා. මනසාචේ පදුට්ඨේන වාසතිවා කරෝතිවා. තතෝනං දුක්ක මංචේති චක්කංව වහතෝ පදං. වැරදි සිතකින් අයහපත් සිතකින් පාපකාරී සිතකින් යමක් කළොත් විපාකේ පස්සෙන් එනවා. කොහොමද එන්නේ දන්නව සභාපතිතුමා පස්සෙන්? ඔබතුමා හොඳටම දන්නවා. කරත්තේ බඳපු ගුණාගේ පස්සෙන් කරත්ත රෝදේනවනේ අහන් ඒ වගේ ඉන්නේ. එහෙනම් අපිට කියන්න තියෙන්නේ රාජපක්ෂ පස්සෙන් ගිය කට්ටියට වික්‍රමසිංහ පස්සෙන් ගිය කට්ටියට අර ගුණා බැඳි කරත්තේ රෝදේ පස්සෙන් එනවා වගේ නඩු ටික එනවා. ගානට එනවා. වලක්වන්න බෑ. එතකොට ඇවිස්සෙනවා. එතකොට කලබල වෙනවා. ආන්න එහෙම වුණාම ඉතින් මේවා වලක්වන්න බෑ. මොන යෝජනාව ආවත් අපි මේ රටේ ජනතාවට කියනවා අපි මේ රටේ කරන්න පුළුවන් උපරිම කැපකිරීම කරලා ඔබ තමුන්නාන්සලට එකඟ වෙච්ච ආකාරයට මේ රට අපි ඒ කියන පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන තැනට ගෙනියනවා ගෙනියනකොට අභියෝග එනවා අභියෝග වලට සාර්ථක ලෙස මුහුණ දීලා ඒ ඔබසිතු ඔබේසිතුම් පැතුම් ඉටුකරන අපි සූදානම් කියන පණිවිඩය දෙමින් මම නවතිනවා බෙහෙවින්ම ස්තුතියි
ඒ අනුව පාර්ලිමේන්තුව යලි හෙටි දින එනම් 2026 ජූනි මාසේ 12 වෙනි දින පෙරවරු 9:30ට යලි රැස්වෙයි